ඔව් එහෙම එකක් තියෙනවා ඒක ගැඹුරු කියලා. දැන් අපි විඥානය කියන එක උපදින්නේ කොහොමද කියලා තියෙනවානේ. චක්කු විඥානය උපදින්නේ ඇහත් රූපත් නිසා තමයි විඥානය චක්කු විඥානය පහළ වෙන්නේ. ඇහත් රූපත් නොතිබුණා නම් විඥානයක් පහළ වෙන්න බෑ. නේද? ඒකට ඒ විඥානය කියන එක පටිච්ච සමුප්පන්න දෙයක්. ඒක තියෙන පවතින දෙයක් නෙවෙයි. ඔව්. ඒ හේතු යෙදෙන හින්දා ඒ මොහොතේ කට ගන්නවා. හරි? දැන් ඒ හේතු නැති වෙනවා. සද්ද මේ තත්තු කරනකොට සද්දේ ඇති වෙනවා. නේද? ඒකට මේ හේතු දෙකක් යෙදීම තුල ඒ ක්ෂණයේ හටගන්න ස්වභාවයක් දැන් සද්දේ කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි විඤ්ඤාණය. ඇහැයි රූපයි නිසා උපදින අලුත් සිද්ධියක් තමයි විඤ්ඤාණය. චක්කුයි. ඒක කලින් තිබුණ දෙයක් නෙවෙයි. පෙර නැතිවීම හටගන්න. දැන් ඒ සද්දේ දැන් තියනවාද? ඒක මේ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි විඤ්ඤාණය කියන්නේ. ඔව්. ඒ මොහොතේ හටගෙන එහෙමම නිරුද්ධ වෙනවා. දැන් විඤ්ඤාණය හටගන්නවා කියන්නේ දැනුවත් වීමක් හටගන්නවා. දැනගන්න ගතියනේ විඤ්ඤාණය කියලා කියන්නේ. ආ දැනගන්න ගතියක් හටගත්තා ඒක එහෙමම නිරුද්ධ වෙනවා. දැනගන්න ගතියක් තමයි විඤ්ඤාණයක් කියන්නේ. ඒතර විඤ්ඤාණයක් හටගත්තා ඒක ඒ බොහොම සුළු මොහොතයි. චිත්තක්ෂණයෙන් කින් ඉවරයි. ආයෙ මොකක් හරි දැනගන්නේ වෙන විඤ්ඤාණයක්. එතකොට මේ එකම දේ දිහා බලා ඉන්නේ කොහොමද එතකොට? ඇතිලා නැති වෙනව නම් කොහොමද මේ මේ බෝතලයක් තියෙනවා කියලා දිගටම තේනවා නේද?
විඤ්ඤාණය කැමැත්තක් කියලා ඒක පිටාම බලන්නේ.
චිත්තක්ෂණේ නම් විඤ්ඤාණය තියෙන්නේ කොහොමද දිගටම
තේරෙන්නේ?
තව තව විඤ්ඤාණ අලුතෙන් හට ගන්නවා. චක්කු විඤ්ඤාණ අලුතෙන් හට ගන්නවා. ඒවා ටිකක් කාකාරී දෙයක් තමයි පේන්නේ. ඒකට එකම විදිහේ ඒවා පේනකොට අපිට හිතෙන්නේ තනි දෙයක් පේනවා කියලා. නේද? කාටුන් චිත්‍රපටි එහෙම ඒක හදන හැටි දන්නවනම් අර එක වගේ රූප ගොඩාක්. නේද? ඒක පොඩි පොඩි වෙනසක් තිබුණාම මේක චලනය වෙනවා. එක තැනම තිබුණා එකම රූපේ තිබුණා නම් එක තැන තියෙනවා වගේ තේරෙනවා. එතකොට ඔකට කියනවා මේ අපේ මේ සිත් සමූහය අපි එකක් විදිහට දකිනවා. ඒ කියන්නේ සමූහය. සමූහ ඝන එන්නේ සමූහ කියලා මුලාවක් වෙනවා. ඝන කියලා තේනම් මුලාවක් වෙනවා. මේ සිත් සමූහයක් එකක් කියලා හිතනවා. මේ එකම දෙය දැනගත්තා. හැබැයි එතන සිත් සමහරට කෝටි ගන්න මේවා වෙන් වෙලා අපට තේින්නේ. හරි? ඒ සමූහ සංඥාවට. ඒකට තේරුම් ගන්න ඒ විඥානයේ ස්වභාවය තමයි ඒ මොහොතේ හේතු විදුන නිසා හටගත්ත. පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියනකොට තේරුම් ගන්න පෙර නැතිවීම හටගෙන ඉතුරු නැතුවම නිරතුරුව. එතකොට මේ දර්ශනය කරන ස්වභාවය විඥාණයට විඥාණය කියන්නේ මොකද්ද? දැන් කියන්න ගතිය, දැනුවත් වෙන ගතිය. නේද? දැනුවත් වෙන ගතිය. විඥාණය කියන්නේ. දැනුවත් වෙන ගතිය දෙවහන් අනිත් පැත්තට අහන්න පුළුවන් මොනවා ගැනද දැනුවත් වෙන්නේ? දැනුවත් වෙනවා නම් දැනුවත් වෙන දේකුත් තියෙන්නේ නැහැ. නේද? මොකක් ගැනද දැනුවත්
කරෝපේ
ඔය දැනුවත් වෙන ඒවා නාම රූප. විඥානය දැනුවත් වෙන්නේ මොනවා ගැනද? නාම රූප ගැන. ඒක විඥානයටයි නාම රූපෙටයි තමයි අර බටමිටි දෙකක් හේතු කරලා තියනවා වගේ කියන්නේ. දැන් දැනුවත් වෙන ගතිය තියෙන්න බෑ දැනුවත් වෙන දෙයක් නැත්නම් නේ. දැනුවත් වෙන දේ තියෙන්න බෑ දැනුවත් වීමක් නැත්නම්. ඔය දෙක එකට හේතුවා. මේක උපමා කරන්නේ බටමිටි දෙකක් එකට හේතු කරලා තියනවා වගේ. විඥානයේ එක මිටියක් නාම රූපේ අනිත් මිටි. දැනගන්න ගතිය විඥානේ දැනගන්නේ මොනවද කියන එක නාම මොනවා හරි දැනගන්න එක නේද දැනගන්නවා කියවහනේ ඒක ඒ දැනගන්නේ මොකද්ද නාම රූපය හරි ඒක විඥානයක් පහළ වෙන හැම මොහොතෙම නාම රූපයක් තියෙනවා ඒකට අදාළ නාම රූපයක් තියෙනවා නේද ඒ පැහැදිලි නේද දැන් මේක විඥානයක් පහළ වෙන මොහොත. විඥානයක් පහළ වෙනකොට ඒ විඥානය කියන්නේ දැනගන්න ගතිය දැනගන්නේ මොකද්ද? නාම රූප. මේ එක ක්ෂණයක. එතකොට නාම කියනකොට අපි දන්නවා ඔව් චෛතසික ටික නේ. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර වගේ චෛතසික ගොඩක් තියෙනවා ඈ 52ක් තියෙනවා ඒකෙන් මේ හැම හිතකම ඔක්කොම නැහැ හැබැයි අනිවාර්යෙන් චෛතසිකයේ යම් කිසි ප්‍රමාණයක් හැදෙනවා හතක් වෙන්න ඕනේ නැහැ හතට වැඩි වැඩියෙන් හැදෙනවා හත් දෙක කොහොමද ඉන්නේ ඒ හැතට වැඩිපුර ඉන්න මේ අඩුම ගානේ හත් දෙනෙක් ඉන්නවා. හැම හිතකම ඉන්න හත් දෙනෙක් ඉන්නවා. ඒකල තමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ජීවිතයේ එකක්කට කියන. ඒතර ඔව දන්නේ නැත්නම් දැනගන්න ඕනේ. සිතිවිලි කියලා හිතාගන්නකො සිතයි සිතිවිලි. හරි සිත එක්ක ඇතිවෙන චෛතසික. ඒතර සිතත් එක්ක පහළ වෙන සිතිවිලි ටිකක් තියෙනවා. ඒ සිතිවිලි වලට තමයි හිත දැනුවත් කරන්න පුළුවන්. සිත කියන්නේ දැනගන්න ගතියනේ. ඒකට දැනගන්නේ මේ සිතිවිලි. ඒ කියන්නේ චෛතසික වලින් කියන දේවල් තමයි දැනගන්නේ. හිත දැනගන්නේ චෛතසික වලින් කියන දේවල්. දැනගන්නේ මොකක් ගැනද අරමුණ? මේ දැනගන්නේ චෛතසිකෙන් වලින් කියන්නේ. මං කියන්නේ ශ්‍රී ලංකාවේ ටිකක් ඉන්නවා දැන් වටේ. ඒගොල්ලෝ කියන ටික විතරයි දැනගන්නේ. හරි? මේ උදාහරණයක් විදිහට වේදනා. වේදනා චෛතසිකේ කියන එක තමයි හිත දැනගන්නේ. එයා හොඳයි කිව්වොත් හොඳයි. සක. යන අරකයි කිව්වොත් දුකයි. එතකොට ඒක දුක විදිහට බලනවා. එතන ඒ හිත දැනුවත් කරන්නේ ඒකට අදාළ චෛතසික. දැන් දැනුවත් කරන්නේ මොකක් ගැනද කියන එක දැන් අරමුණක් ගැනනේ මොනක් හරි. ඒ දැන් හිත ගන්න අරමුණමයි ඒ ගැනමයි චෛතසිකෙත් කියන්නේ. ওই අරමුණ මෙහෙම. ওই අරමුණ මේ දුක් වේදනා ඒ අරමුණ සැප වේදනා. එතකොට හිත ගන්න අරමුණමයි චෛතසික ගන්න. ඒ අරමුණ ගැනම තමයි හිතයි චෛතසිකයි දෙකම ඇති. හරිද? පැහැදිලිද ඒක? හිත ගන්න අරමුණමයි චෛතසික ගන්නේ. තව විදිහකට. හරි? ඒවට එක එක චෛතසිකයට එක එක වැඩ කරන්න පුළුවන්. වේදනාවෙන් කරන වැඩි සංඥාවෙන් කරන්නේ ඒක නෙමෙයි එයා වෙනමකට පස්සෙන් කරන්නේ වෙනමකට නේද ඒ ඒගොල්ලන්ට වෙන වෙන වැඩ තියෙනවා. ඒගොල්ලෝ අර කේලම කියන්නේ එයාට අයිති දෙය ගැන විතරයි. හරි. ඒකට ඒ අන දැන් ඒ නාම කියනවා. ඒ නාම වලින් කියන්නේ මේ රූපයක් ගැන. නාම වලින් කියන්නේ රූපයක් ගැන. මේකයි නාම රූප කියන්නේ. නාම වලින් කියන්නේ රූපයක් ගැන. හරි? දැන් ඔන්න විඥාණයට නාම රූප අරමුණු වෙනවා කියන එක පැහැදිලිද? විඥාණය දැනගන්න ගතිය දැනගන්නේ මොනවද? නාම රූප ගැන. නාම රූප වල තියෙන්නේ නාම කියලා જાති ගොඩක් තියෙන චෛතසික ටික. ඒගොල්ලෝ කියනවා රූපයක්. රූපේ මෙතන ඉන්නව නෙවෙයි. ඉතන වෙන කොහේ හරි දුර දුර ඉන්න කෙනෙක් ගැන දැන් කට්ටියක් ඇවිල්ලා කේලම් කියනවා. දැන් ඡන්ද කාලේ කියනවානේ අර ඉල්ලන එක්කෙනා ගැන එක එක විස්තර. අන්න ඒ වගේ අපි එයාව දැකලවත් නැහැ. මේ මොහොතේ දකින්නෙත් නැහැ. අර එක එක්කෙනා කියන ටිකෙන් රූපේ ගැන විස්තරයක් හදාගන්න. තේරුණා? එතකොට ඕක නාම රූපයක් විතරයි. නාමිකව තියෙන රූපයක් විතරයි. ඇත්තට තියෙනව නෙමෙයි. නමට තියෙන රූපය. නාම රූපය. විඥාණයට ඇත්තටම අරමුණු වෙලා තියෙන නාම රූපය. චෛතසික වලින් කියන රූපයක් ගැන ගති ටිකක්. නේද? එතකොට දැන් අහගෙන ඉන්න එක්කෙනා දැන් හිත එක්ක දැනගන්න පුළුවන් මේ මේ නාම ටික කියන කතාවක් නෙමෙයි. මෙහෙම නැත්නම් නෑ නෑ අර එළියේ ඉන්න රූපේ ඔහොමම තමයි. නේද? මේකලු කියන්නේ ඇත්තව තමයි එළියේ ඉන්න රූපේ එහෙමම තමයි. එතකොට එළියේ ඉන්න රූපේ ගැන විශ්වාස කරනකොට ඔන්න දැන් නාම රූපයෙන් එහාට ගිහිල්ලා බාහිර රූපයක් කරනවා. එළිය රූපයක් කියලා විශ්වාස කරපු ගමන් එළිය රූප කෙලින්ම හිතට ගන්න බෑ. ඒ නාම හරහාමනේ හිත දැනගන්න. එතකොට එළිය රූපයක් අත්දකින්න නම් ආයතනයක් ඕන. එළිය තියෙන එකක් අත්දකින්න නම් ආයතනයක් ඕන. එක්ක එහෙන් දකින්න ඕන, එක්ක කණින් අහන්න ඕන. නේද? මේ ආයතන වලින් තමයි අපි එළිය තියෙන ඒවා දැනගන්න. මොන දැන් එළියේ තියෙන රූපයක් කියලා විශ්වාස කරපු ගමන් මොකද්ද ඊළඟට වෙන්නේ? එළියේ තියෙනවා රූපයක් කියලා විශ්වාස කරන. දැන් බල්ලා අන්න එළියේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා කියන්නේ. පටන් ගන්නෙ කොහොමද? තතැහෙන් දැකලා පටන් ගත්තා කියමුකෝ. නේද? එකපාරක් වතුලට ඉබුණා අන්න බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න. දැන් ඒ පැත්ත බලන්න. දැන් ආපහු ඇවිල්ලා ගහක් යටට වෙලා වාඩි වෙලා දැන් හිතනවා. දැන් අන්න දැන් නාම වලින් රූපයක් ගැන කියවනේ මූට. දැකීම තුළනේ. නේද? දැන් මෙයා ඒ කියපු රූපේ ඇත්තටම එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. අන්න වතුරේ බල්ලෙක් ඉන්නේ. නේද? දැන් මෙයාට පුළුවන් ඒ රූපේ ගැන ආය ආය ඕන තරම් හිතන්න. නේද? ඕන අනිත්‍යයට කියන්නත් පුළුවන්. නේද? හිතන ටික වචනෙට පෙරලන්නත් පුළුවන්. ක්‍රියා කරන්නත් පුළුවන් නේද? එතකොට හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කයින් ක්‍රියා කරන්න පුළුවන්. නේද? ඔය ටික ඔක්කොටම කියනවා කර්ම. හිතෙන් කරන ඒවා, වචනෙන් කරන ඒවා, කයින් කරන ඒවා. නේද? එතකොට ඔය කර්ම හොඳ විදිහට කරන්නත් පුළුවන්, නරක විදිහට කරන්න පුළුවන්. නේද? ඒ බල්ලා බඩගින්නේ ඇත්තේ ඌට කෑම ටිකක් දෙන්න ඕන කියලා එහෙම මොනවා හරි කරන්නත් පුළුවන්. ඌ අපන බල්ලේ එතකොට ඒක පුණ්‍යාවිසංකාර. අන්න මගේ පැත්ත අල්ල ගන්න ඔය පිටින් ඇවිල්ලා ඉන්නේ දෙන්නම් වැඩක් කියලා අනිත් බල්ලෝ ටිකක් එකතු කරගෙන යන්න හිතෙන්න පුළුවන්. නේද? ඇටැක් එක. දැන් එතකොට ද්වේෂ සහගතව. තරහ අකුණ්‍යාස. අවස්ථාවේදී ඔව් දැන් ඔන්න එළියේ බල්ලෙක් ඉන්නවා කියපු ගමන් වෙන ඊළඟ දේ මොන දැන් නාම වලින් කියපු රූපේ එළියේ තියනවා කියලා විශ්වාස කරපු ගමන් ඊළඟට වෙන දේවල් තමයි ඒ බල්ලව දකින්න පුළුවන්. ඒක හරි දකින්න විතරද පුළුවන් වෙන ඕන ආයතනකින් පුළුවන් ඒ බල්ලවත් දකින්න. මොකද දැන් ලෝකෙට අයිති බල්ලෙක් ලෝකෙට අයිති කරලා බාර අරන් ඉගෙන ගන්න. නේ?
ඇත්ත බල්ලෙක් කියලා.
ඔව්. දැන් වෙනස බලන්න. ඔතන ඇහෙන් දකින්න පුළුවන් බල්ලෙක් කියන එක අනිත් ආයතන වලින් උත්පත් දකින්න පුළුවන් බල්ලෙක් බවට පත් කරනවා.
ඒ වෙනකොට ලැබතිනවා.
ඔව්. ඒ රැවටීම තුල වෙන දේවල්. ඒ කියන්නේ මේ දැකීම නිසා දැනගත්තු රූපේ එළියේ තියෙනවාමයි කියලා විශ්වාස කරපු ගමන් ඒ රූපේ දකින්න විතරක් නෙමෙයි ඔන්න අල්ලලා බලන්නත් පුළුවන්. අපා ගන්නත් පුළුවන්. ඈ ගඳ සුවඳ බලන්න පුළුවන්. රස බලන්න පුළුවන්. ගද්ද අහන්න පුළුවන්. ඒ බල්ලා කෑ ගහනවා අහන්නත් පුළුවන්. කියන මට්ටමකට පත් කරනවා. නිරෝධයක කලින් මෙයා ඇති වෙන හැටි හොයා ගන්නකෝ. මම මේ ආයතන ඇති වෙන හැටි එතකොට දැන් බල්ලෙක් ඉන්න මුලාව මත පුළුවන් නේද ආයතන 6ම ඇති කරන්න? ඒ ආයතන 6 උපදන්න පුළුවන් වුණාට පස්සේ දැන් එළිය බල්ලෙක් ඉන්නවා. ඕනම් ගිහින් බලන්න පුළුවන් නැත්නම් ඌ කෑ ගහනවා කියලා අහගෙන ඉන්න පුළුවන්. ඉව එනවද කියලා නේද? සුවඳ බලන්න පුළුවන්. රසත් අපි විහිතම් පුළුවන් කියලා බලන්න. අල්ලලා බලන්නත් පුළුවන්. මම 10ටට වෙලා හිතනවා ඔය ටිකෙන් කොයි එකෙන්ද
ඌ අල්ලගන්න.
ඒ බල්ලව අදකින්න හොඳ. ඔන්න ඔතෙන්දි තමයි තණ්හාව පන්නේ. මෙන්න මේ ආයතනෙන් තමයි ආයි ගිහින් බැලුවොත් තමයි හොඳ ඉන්නවද කියලා. ඈ නැත්තම් ගිහිල්ලා හපා ගන්න පන්නේ. ඈ මොහොම මොහොම එකෙක් නැහැ. තව ටිකක් කොහොම දුරනවද කියලා සද්දේ අහගෙන ඉන්නවා. ඔය කොයි ආයතනෙද උපද්දන්නේ කියන එක ඔන්න දැන් තමන්ට තියෙනවා. දැන් ওই ටිකට එනකොට ඇවිල්ලා නේද ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් වස්තුවක් බවට පත් කරලා නේද? බාහිර රූපයක් බවට පත් කරලා නේද? හරි. දැන් ඕකේ අනිත් පැත්ත බලන්න. අපේ මට්ටම වතුරට එනකොට අර බල්ලාගෙන ඔන්න දැන් අපි හිතන දැන් අපිට මොකද්ද අර බල්ලාගේ ප්‍රතිබිම්බේ ඌ දැකලා දැන් ප්‍රතිබිම්බයක් විතර. එතකොට අපිට ඕන නම් රැවටෙන එකම තැන ආයෙ බැලුවොත් ආයෙත් ප්‍රතිබිම්බේ පේනවා. හැබැයි ඒ පේන්නේ අර කලින් තිබුණ ප්‍රතිබිම්බේ
නෑ නෑ
උදේ කණ්ණාඩියෙන් බලපු මූණද දැන් ගිහින් බලුවොත් පේන්නේ. බලන්න පුළුවන් මේ වගේ දේවල්.
ඔව් ඒක නෙමෙයි.
හැබැයි ඒක නිවිති නේද? අලුතෙන් එකක් උපද්දලා ඉගකින්. හැබැයි එකම තැනකට එනවා ඒ දැකපු දේ ආයෙ දකින්න පුළුවන්. ඒකේ වරදක් නැහැ කියන්නේ. වරද තියෙන්නේ දැකපු දේ අල්ලන්න පුළුවන්. ආහන්න පුළුවන් රස බලන්න පුළුවන්. ඔය මට්ටමට ගේනකොට වැහෙන්න දුර ගිහිල්ලා මුලා වෙලා නේ. එතකොට මේ දකින්නේ ප්‍රතිබිම්බයක් විතරයි කියලා නුවණ ආවොත් අනිත් ආයතන වලින් අත්දකින්න ඇයි නෑ ඕන ආයි ගිහින් බලන්න පුළුවන් නේ. වැහෙන් ඕන නම් ආයෙ අත්දකින්න ආයෙ දකින්න පුළුවන්කම තියෙනවා. ඒකේ ලොකු වරදක් නැහැ. ඇහෙන් දැකපු දේ ආයෙ දකින්න දැන් දෙය දුන්නක් කියලා හිතන්න. නේද? ඔක ඇහෙන් දකින්න හැරෙන්න වෙන මුකුත් කරන්න පුළුවන්ද? දැන් නේද? එතකොට යම් කිසි නුවණක් පිහිටලා අපි ගිහින් ඕක අල්ලන්න යන්නේ රස බලන්න යන්නේත් නැහැ නේද? නේද? අනිත් ආයතනෙන් වලින් ඕක අත් දකින්න යන්නේ. දෙය දුන්නේ සද්දේ මොන වගේද කියලා අහගෙන ඉන්නේ. නේද? ඒක දැක්ක දේ දකින්න විතරයි ආයේ පුළුවන් මට්ටමකට උන නුවණක් වෙන්නේ. ඒකට අර ගෝචරණානත්වයවත් අඩු ගානේ අඳුරගත්තා. ඇහැට ගෝචර වෙන එක ඇහැට විතරමයි. කනට ගෝචර වෙන්නේ නැහැ ඇහැට ගෝචර වෙන එක කියන්නේ. එහෙනම් දැන් ආයතනවල ගෝචරණානත්වයේ තේරුම් ගත්තත් ඒකත් සෑහෙන දෙයක්. මොකද අපි ඉන්නේ ඇහෙන් දකින දේ අල්ලලා බලන්න පුළුවන් කියන මට්ටම. ඇයි ඇහෙන් දකින දේ එළියේ තියෙනවා කියලා හිතන්නේ? ඇහෙන් දකින දේ එළියේ තියෙන හින්දානේ අල්ලලා බලන්න පුළුවන් නේද? ඒතර බල්ලා වගේ වතුර ටේබිල රැවටුන් නැතුවට අපි බල්ලාට වඩා රැවටිලා බලනවා. රැවටිලා විතරක් නෙමෙයි මුලාවටපත් වෙලා ඒක එළියේ තියෙන දෙයක් සතර මහා ධාතු රූපයක් කරලා බාර අරගෙන නේද? ඒ බාර ගැනීම තුල වෙන ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් කරගෙන ඒක ආයතනකින් අත්දකින්න එක වෙන ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් නෝකට කියන ආයතන ගැට ගන්නවා කියලා. තේරුණාද? ආයතන සම්බන්ධ කරනවා. දැන් මොකද වෙන්නේ? අර විඥාණයෙන් දැනගත්තු එකමයි මේ විඥාණයෙන්ුත් දැනගන්නේ කියලා ඔන්න විඥාන ටික සම්බන්ධ කරගන්න. නේද? එහෙන් දැකපු එකමයි අල්ලලා බලලා දැනගන්න. හන්ද විඥාන දෙකේ තියෙනනේ සම්බන්ධය. තේරුණාද? කණෙන් අහපු අහලා දැනගත්තු රූපෙමයි එහෙන් දකින්නේ. හැරිලා බලනවානේ සද්දය ඇහෙන ගමන් කවුද මොකද්ද කියන්නේ. අනේ ඇහෙනුත් දැනගන්න පුළුවන් කියලා අන්න දැන් විඤ්ඤාණ ගැට ගන්නවා නේද? විඤ්ඤාණ සම්බන්ධ කරගන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර සාති භික්ෂුවට මේ ආත්මෙන් ආත්මයට යන විඤ්ඤාණයක් තියා ආයතනෙන් ආයතනයට යන විඤ්ඤාණයක් පනවන්නේ. පනවන්න බෑ. එහෙනම් අපිට තියෙන ආයතනෙන් ආයතනෙන් කරන විඤ්ඤාණය
සම්බන්ධයක් තියෙනවා.
සම්බන්ධ කරනෝනේ නේ. ලෝකෙට අහු වෙනවා කියන්නේ ඕක. දැන් ඇහෙන් දැකලා දැනගන්න දේ ලෝකෙ තියෙන දේකට සම්බන්ධ කළොත් තමයි අර මට්ටමට යන්නේ. අන්න ඔක තේරුම් ගන්න ඕනේ. ඇහෙන් දැකලා දැනගන්න දේ එළියේ තියෙනවා කියලා හිතුවොත් තමයි වෙන ආයතනකින් ඒකවත් දකින්න පුළුවන්. වෙන විඥානයක් ඕකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒක හරියට දැන් ඇහෙන් දැකලා රූපය පිළිගත්තහම අන්න දැන් විඥානෙට පොළවක් දැන් හම්බ වෙනවා රූපේ. විඥානං බීජං පොළව තමයි රූපය. එතකොට වතුර ටිකකුත් වක් කරනවා කවුද? තණ්හාව. එතන ආයේ ආයේ ඒ රූපේ අත්දකින්න පුළුවන්. එතකොට අර එකකට සම්බන්ධ කරපු විඥාන ගොඩක් තමයි දැන් පහළ වෙන්නේ. අර වෙන වෙන පෙර නොතේවි වහටගෙන ඉතුරු නැති වෙන විඥාන නෙමෙයි. පටිච්ච සමුප්පන්න වුණ විඥාන නෙමෙයි. රූපයට සම්බන්ධ කරපු විඥාන ගොඩක් තමයි වේදියක් තමයි දැන් හටගන්නේ. එතකොට එක දෙයක් රූපයක් එළියේ තියෙන රූපයක් ගැන දැනගන්න විඥාන ගොඩක් තියෙනකොට මේ එක එක කෙනා දැනගන්නවා නෙමෙයි. විඥාන ටික ඔක්කොම කාගේද ඒතකොට? මගේ. මම තමයි අර රූපය ගැන දැනගන්නේ එක එක ආයතනෙන් වෙන්න පුළුවන්. මෙහෙ දැකලා වෙන්න පුළුවන්, කණෙන් වෙන්න පුළුවන්, නාසයෙන්, දිවෙන්, අල්ලලා බලලා වෙන්න පුළුවන්. හැබැයි විඥාන ටිකක් සම්බන්ධ කරනවා. මම දැනගන්නවා ඇයි තියෙන දේ. ඔව් විඥාන සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කිරීම තමයි මම විඥානේ මම කියලා ගන්න. දැන් දැනගන්නේ කවුද කියලා කෙනෙක් හැදෙනවාද? ඒ දැනගන්න ටික එක්කෙනෙකුට අයිති කරනවානේ. කවුද? එතකොට විඥාන ඔය හිත අයිති කාටද?
මට.
අනේ නැති මමෙක් එතන හැදෙනවා. ඒ හැදෙන්නෙත් අර විඥාන සම්බන්ධ කිරීම. ආයතනෙන් ආයතනෙට විඥාන සම්බන්ධ කරනවා. වැට ගහන. තේරුණාද? ඕක පේනවා නම් ඉතින් මේ ලෝකේ ඉන්නේ නැහැ. ඔබ පේන්නේ නැති හින්දා තමයි සංසාරේ යන්නේ. හරි, මෙච්චර කල් ආවේ ඕක පේන්නේ නැති හින්දා. ඔබ බුදු කෙනෙක් තමයි ඔය පෙන්වලා දෙන්නේ. දැන් ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට උත්තරේ තියෙනවද? තාම නැහැ. විඥාන ගැට ගැහෙනකන් මේ උත්තරේ එන්නේ නැහැ. විඥාන එකකට එකක් වෙනස් ඒවා පිරණ තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ඒවා. විඥාන කීපකින් එකම දැනගන්නත් බෑ. මොකද ඒ විඥානයට අරමුණු වෙන්නේ වෙන දෙයක්. නේද? අපි කණ්ණාඩියෙන් බලන්නේ මූණක් උපද්දවගෙන. ප්‍රතිබිම්බයක් උපද්දලා තමයි බලන්නේ. ඒ ප්‍රතිබිම්බ එකකට එකක් සම්බන්ධ නැහැ. ඒ ඒ මොහොතේ හටගන්න ප්‍රතිබිම්බ තමයි ඒ මොහොතේ දකින්නේ. ඒ නුවණ තිබුණාට අපි ඒ ප්‍රතිබිම්බේ හදන රූපේ නම් තියනවා කියලා බාරගන්නවා. නේද? කණ්ණාඩි ඉස්සරහ තියෙන රූපේ වෙනස් වෙලා නැහැ, ප්‍රතිබිම්බ තමයි වෙනස් වෙලා තියෙන්නේ. එකම රූපේ තමයි උතෙන්ට යන්නේ. නේද? ඒ මුලාව කඩා ගන්න නම් ඉතින් ඔය ආයතන පිරිසිඳ දකින්න වෙයි. ඥානං පස්සං යථාභූතං. ඒ කණ්ණාඩියේ ප්‍රතිබිම්බයත් දැක්කට ප්‍රතිබිම්බේ ඉස්සරහා ඉන්න කෙනාගේත් දැකලා නැහැ තමයි. ඒක අර බල්ලා රැවටෙන මට්ටමයි තමයි. ඔව් ඒවා දැන් ඔය විඥාන හටගන්න එක නවත්වන්නත් බෑ. ඒක ධර්මතාවය. හරි. දැන් ඒවා හටගන්න එක නවත්වීමක් නෙමෙයි මේක. ඒ හටගැනීමේ හැත්ත දකින. මේ හටගත්තේ මේ හේතු නිසා. මේව නිරුද්ධ වෙනකොට එහෙමම නිරුද්ධයි. ඊළඟ එකට ඒක සම්බන්ධයක් නැහැ. කියන්නේ ඊළඟට ඇති වෙන විඤ්ඤාණයට මේ විඤ්ඤාණේ සම්බන්ධයක් නැහැ. මොකද දැන් හිතක් කියන එක මේ මොහොතේ හටගත්තා. ඒක එහෙමම නිරුද්ධයිනේ නේද? දැන් ඊයේ හැදුන හිතට දැන් හැදෙන හිතේ කොහෙත්ම සම්බන්ධයක් තියෙන්න බෑ. සිහි වීම කියන එක මං කියවරක් දැන් ආයතන මත තමෙන්නම් ඒක වෙන්නේ ඒක පුරාණ කර්මයක විපාකයක්. දැන් හිත පේන මට්ටම වගේ නිකන් මතක් කරලා දෙන මට්ටම ඒ පරණ කර්මයකම විපාකයක්. ඒක ගැන අලුතෙන් ඕක ඇත්ත තමයි කියලා බාර අරන් හිතන එක නවක අලුත්ක. ඒකෙන් තමයි සසර ගියේ. හරි. දැන් හීනයක් දකින එකේ වැරද්දක් නැහැ. ඉනේත් බැලුවාදීම කාටවත් කරදරයක් නෑ, Tamanටවත් කරදරයක් නෑ. ඕක ඇත්ත කියලා හිතලා නැගිටලා දඟලන්න ගියොත් තමයි ප්‍රශ්න. ඕක දැක්කේ එළියේ තියෙන ඒවා කියලා. නා හීනෙන් බැනුම් අහලා ගිහිල්ලා බණිනවා යාට. ඕක මොකද මට වෙන්නේ? එතකොට ප්‍රශ්නයක් නේ. හීනේ බව නොදන්නකමයි මෙතන ප්‍රශ්න. හිතෙන් හදපු දෙයක් හිතෙන්ම දැක්කා කියලා නොදන්න. අපි ඔක බාහිරේ තියනවා කියලා බාහිර සතර මහා ධාතුවට සම්බන්ධ කරනවා. අපි හිතන දේ සතර මහා ධාතුවට සම්බන්ධ කරනවා. ඒකට හිතන දේ හිතට ආйти හිතේම ඇති වෙලා නැති වෙන දෙයක් නිසා සතර මහා බාහිර සතර මහා ධාතුවට ආйти නැහැ. තමන් දැකපු හීනේ තමන්ටම තියාගන්න. ඒක සතර මහා ධාතු වලට అలවන්න යන්න එපා. ලෝකෙට අයිති කරන්න යන්න එපා. හීන තෝරන්න පුළුවන්. අපි දැන් මේ දවල් හීන ටික ඉස්සෙල්ලා තෝරගන්නවා. රෑ හීන වලට. මේ කියන්නේ අපි ඇස් අරගෙන දකින හීනද? අර වතුරට වෙන බල්ලා වල්ලේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ ඒක හිණයක් නේ. අන්න ඒ වගේ හිණ අපි දරිනවනේ. එහෙන් දැකලා ඔය එළියේ තියනවා කිය. නේද? හිණේ හිණේ විදියට දකින්න. කියන්නේ චක්කු විඥාණයෙන් හදන දේ මනසෙන් ඕක ඇත්ත කරලා දිගින් දිගට ගෙනියනවා. එළියේ තියෙන ඇත්ත දෙයක්මයි මේ සතර මහා ධාතුෙන් ඇදිච්ච දෙයක්මයි මේ දැනගත්තේ කියලා දිගින් දිගට. එතකොට අපි ආයතනික පහළ වෙන විඥාණය ගැන ඇත්ත දැක්කන හීනේ හීනේ විදිහට දැක්කනා ඉතින් ඕක ආයි දිගට ගෙනියන්න අර තණ්හාවෙන් වතුර දාන්න ගැට දාන්න ඕන වෙයි. ඔන්න ඕක දකින්නකොට තමයි අර ඒ ප්‍රශ්නවලට උත්තර එන්නේ. නැතු අර මුලාවෙ ඉඳගෙන ඇහුවට උත්තර හම්බ වෙන්නේ නැහැ. හම්බ වුණාට තේරෙන්නේ නැහැ. එකයි නම් තේරෙන්නේ කර දැක්ම ඇති කර මුලාව මොකද්ද කියලා තේරුම් ගන්න. තේරුම් ගැනීම තුළ ඔන්න මේ එතකොට විද්‍යාව ටිකක් පේනවා. විද්‍යාවේ ඉන්න කෙනාට ඇත්තක් මෙහෙම තියෙනවා. එතකොට ඒ අවිද්‍යාවෙන් මිදීම අවිද්‍යාවේ පටිඝාගය පේනවා. ඒක විද්‍යාව කියලා. එතකොට මුලාවේ ඉන්න කන් ඒක ඇත්ත කියලා බාර ගන්නකම් නියම ඇත්ත ගැන කතා කරාට හරි අමාරුයි. ඒක මේ තේරුම් ගන්න. එතකොට අපි දැන් මුලාව තේරුම් ගත්තාම ඊළඟට වැඩපිළිවෙලක් හදා ගන්න ඕන. ටිකෙන් ටික හරි ওই මුලාවෙන් මිදෙන්න. ඒ මුලාවෙන් මිදෙන වැඩපිළිවෙලට තමයි ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ. මුලාවෙන් මිදෙන වැඩපිළිවෙල. ඒක පටන් ගන්නෙ ඇත්ත දැකීම තුලින්. සම්මාදිට්ඨිය තුලින්. මේ සම්මාදිට්ඨිය තව තහවුරු කරගන්න තමයි ඉතුරු ටික තියෙන්නේ. සම්මාදිට්ඨියෙන් නිකන් අනුමාන ඥානයක් දෙනවනේ. ඔහොම පෙන්ුණාට මේක වෙන්නේ නැති ඇත්ත කියලා. එතකොට ඒ ඇත්ත ප්‍රත්‍යක්ෂ කරගන්න තමයි ඒ උතුම් මාර්ගාංග ටික තියෙන්නේ. ඒ සම්මාදිට්ඨිය ප්‍රධානයි. මේ බල්ලෙක් ඉන්නා වගේ පෙන්ුණාට උත්තර මේ ඔහොම නෙවෙයි වෙන්නේ ඇති කියලා අනුමාන ඥානයක් ගන්න ඕනේ ඉස්සේ. එහෙනම් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න නම් මොකද්ද කරන්න ඕන? මොන වැඩද? නිකම්ම අහගත්තට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. නේද? අපි බල්ලට එක පෙරයක් කිව්වට ඌට උක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. අපි ගැන පොඩි හරි ශ්‍රද්ධාවක් තියෙනවා නම් අයියා කියන හින්දා සමහරවිට ඇත්ත වෙන්නේ නැති. නේද? බුදුහාමුදුරුවෝ කියලා තියෙන හින්දා සමහරවිට ඇත්ත වෙන්නේ නැති. නේද? ඒ වුණාට අපිට නම් තාම පේන්නේ ඉන්නවා වගේමයි. පේන දේ තියෙනවා කියලාමයි පේන්නේ. නේද? ඒ වුණාට මෙහෙම කියන්නේ ඇත්ත වෙන්නේ නැහැ. ඒක දකින්න නම් ඔන්න මොකද කරන්නේ? අන්න ඒකට උත්සාහයක් ගන්න ඕන කෙනාට මාර්ගයේ උපදව ගන්න පුළුවන්. මේ මාර්ගයේ උපදින්නේ සම්මාදිට්ඨිය එක්ක. සම්මාදිට්ඨිය නැත්තම් මාර්ගයේ උපදින්නේ නැහැ. ඒතකොට මේ සම්මාදිට්ඨිය තමයි අපි කියන්නේ ඔය ඒක ගන්න විදි ගොඩක් තියෙනවා. දැන් රූපයෙන් නම් රූපේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූප අත්තංගම නිරෝධය මේකයි. රූපේ මේකයි. රූපේ හටගත්තේ මේ හින්දායි මේ නිරෝධ වෙන්නේ මෙහෙම. ඒ තුලත් සම්මාදිට්ඨිය හදා ගන්න පුළුවන්. හැබැයි ඒ සම්මාදිට්ඨියේ තියෙන ලෝකෙට ආйти සම්මාදිට්ඨියකුයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අපිට මුලින් එන්නේ ලෝකෙට ආйти එක. නේද? එළියේ රූප තියෙනවා, ශරීර තියෙනවා, ගස්වල තියෙනවා. නේද? ඒවා තියෙනවා. ආයතකොට ඒවයි හේතු මොනවද? ආහාර හින්දා තමයි ඒවා තියෙන්නේ. ඒ වැරදිද? හැබැයි තාම ලෝකෙට ආවි. නර වතුරට ඉඳෙන බල්ලක් තා බල්ලෙක් ඉන්නව බල්ලා ඉන්නේ කෑම හිමි. ආහාර. එතකොට අපි එළියේ ඉන්නවා කියලා හිතන අය ඉන්නේ ආහාර නිසායි. රූප පිළිගත්තා නම් රූප පවතින්නේ ආහාර. හැබැයි ඕක ලෝකෙට අයිති දැක්ම. පූර්ව ප්‍රතිපදාවට ওই ටික අයිති. ඊළඟට ඒ රූපේ අපි දැනගත්තේ කොහමද මේ ආයතන මට්ටමින් බලනකොට? එහෙන් දැකලා නේද ඔය රූපේ තියනවා කියලා දැනගත්තේ? එතකොට එහෙන් දැකීමෙන් දැනගන්න කොහොමද? ඇහැට කරන්න පුළුවන් මොකද්ද? ඇහැට පුළුවන් වර්ණ රූපයක් උපද්දලා දෙන එක විතරයි. මේ චක්කු විඤ්ඤාණයට පුළුවන් ඕක දකින්න විතරයි. එතකොට ටිකෙන් ටික මොකද වෙන්නේ? අන්න එළියේ තියෙන රූපෙට තව සමුදයක් දකිනවා. මේ පැත්තේ මේ අවිද්‍යාව හින්දා නේ අරෙහි රූපේ තියෙනවා කියලා හිතුවේ. නේද? වතුරට ඉබෙන බල්ලා මේ පැත්තේ අවිද්‍යාව හින්දා නේ අරෙහි බල්ලෙක් කොහේ ඕක දකින්නකොට ඒ බල්ලා ඉන්නේ කෑම හින්දා කියලා හිතන්න ඕනද? ඒ බල්ලා පිටින්නේ මෙහෙ අවිද්‍යාව ඉන්න. ඇහැගෙන ඇත්ත ඇටි නොදන්න කම නේද? එතකොට ලෝකෝත්තර. අන්න ලෝකේ ඉක්මවා යන දැක්මක් කියනවා. පේනවා නේද? ඒ දැක්මේ තියෙනවා එක එක මට්ටම්. තමන්ගේ ප්‍රඥාව වඩා ගන්න පුළුවන් කම අනු. හරි? හැබැයි එක සැරේට ඕකට දාන්න බෑ. එළියේ මොකක්වත් නැහැ, ඔක්කොම මේ හිතේ තමයි තියෙන්නේ කියලා කිව්වා වගේ ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ හින්දා තමයි ඔකට තියෙන්නේ ඒ අනුපිළිවෙලක් තියෙනවා ඒ නුවණ වඩා ගන්න. එතකොට අපි ලෝකෙට ආයි අපි තාම ලෝකෙට ආයිති නම් ඒ ලෝකෙට ආයිති කෙලස් ටික තුනී කරගන්න වෙනවා. අපිට කෙනෙක් දැක්ක ගමන් ඇලීමක් ගැටීමක් ඇති වෙනවා නම් එතකොට තේරුම් ගන්න ඕන අන්න තාම ලෝකෙට අහු වෙනවා. එහෙනම් ඒ කෙලස් ටික අඩු කරගන්න තියෙන ලෝකෙට ආයිති භාවනාව. ඔය ඉන්නවා කිව්වට ওই තියෙන කෙස්ලොම් නියදත් සම්මස්නාරයට මුදුළු ගොඩක්. එහෙම නැත්නම් ඔහොම පෙන්නට ওই තියෙන සතර මහා ධාතුනි, පටවියාපෝ තේජෝ වායු, එහෙම නැත්නම් වර්ණ ගන්ධ රස ඕජා. සුද්දස්සකේ. එතන තියෙන පටවියයි මෙතන තියෙන පටවියයි ඕකේ වෙනසක් නැහැ. තදගතිය තදගතිය. පටවි ස්වභාවය පටවි ස්වභාවය. මේ මට්ටමයි බලන්න. ඒක බලන්න ඕන. හරිද? එකපාරට මේ මේකට පණින්න බෑ. මනසෙන් ප්‍රවෘත්තිලා හින්දානේ ඔක හදලා තියෙන්නේ කියලා ඒක හිතුවට සාමාන්‍ය ජීවිතේ ගිහිල්ලා රැවටෙනවා. නේද? ඒක වලට අහුනේ. මන අපි ආපහු ගිහිල්ලා අර ටික කරන්නේ. දෙතිස් කුණුකේ බලන්න ඕන, පිළිකුල බලන්න ඕන. ධාතු මනසේ කාර්යය වඩන්න ඕන. තව තියෙන අනිත්‍ය බලන්න පුළුවන්. ලෝකෙට ආйти භාවනා ටිකක් කරන්න. හරි? නැතුව මේක කිය කියා හිටියට හරියන්නේ නැහැ. ඒකයි මූලික භාවනාවල යෙදෙන්න වෙනවා ලෝකෙට ආйти මට්ටමේ කෙලස් තුනී කරගන්න. එහෙම තුනී කෙලස් තුනී වුණ මනසකට තමයි ඒකයි කියන්නේ සමාධිය එහෙම හොඳට හදන්නේ එතකොට. එතකොට අපේ නීවරණ යටපත් වෙනවා. එහෙම මනසකට තමයි මේ ලෝකෝත්තර දර්ශනය හරියට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අපි ලෝකෝත්තර දර්ශනය කතා කරනවා තමයි. මොකද එහෙම අවබෝධයක් තියෙනවා. මේ සඳහායි මේ ටික කරන්න කියලා. නැත්තම් අර කරන්නන් වාලේ මේ භාවනාවක් කරනවා නේද? සමාධියක් නම් එයි ප්‍රඥාපත්ත තමයි සමාධියෙන් අනතුරු වෙන්න තියෙන මාර්ගඵල ලැබෙන එකක් නෑ ඕවා දන්න. රූපේ ඇත්ත ඇති හැටි දැකීමේ නුවණක් තියෙන්න ඕනනේ සම්මාදිට්ඨිය. එතකොට දැන් අරවයින් හිත සමාධි වුණාට මේව නොදැන ඒ සමාධියෙන් යම් කිසි ධ්‍යාන වැඩෙයි. ඒ වුණාට ආයේ ඕවා
පිරිහෙනවා.
ටික කාලයක් නොකර ඉන්නකොට පිරිහෙනවා. මොකද මේ යථාභූත ඥානෙ ඇවිල්ලා නැහැ. ප්‍රඥා. සම්මාදිට්ඨියෙන් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආවේ නැත්නම් ආයෙකින් අර පරණ තත්ත්වයටම වැටෙනවා. ධ්‍යාන වඩාගෙන ඉන්න පුළුවන්. ඉතින් ධ්‍යාන පිරිහෙනකොට ආයෙකින් පරණ මට්ටමට වැටෙනවා. ඒකයි මේ සම්මාදිට්ඨිය ලෝකෝත්තර දැක්මේ වැදගත්කම කියන්නේ. ඒකට අපි සමාධිය හදාගන්න අමාරු තමයි, ධ්‍යාන වඩන්න අමාරු තමයි. හැබැයි ඒකේ වටිනකම තියෙන්නේ මේ ලෝකෝත්තර දැක්මත් ඇති කරගෙන ඒව වැඩුණා නම් එතකොට දකින්න ලේසි, අවබෝධ කරන්න පුළුවන්. එතකොට මාර්ගඵල ලබන්න. ඒව නැති වෙන්නේ නැහැ. සමාධි ධ්‍යාන, ඉතින් ධ්‍යාන අටම කරලා තිබුණා නැති වෙයි. මේක ඒකේ හැටි. ඒක ධර්මතාවය. ආයෙ වැඩුවත් ආයෙ වඩා ගන්න පුළුවන්. පුළුවන් වෙයි. තමන් උත්සාහ කරන විදිහට නේද? ඒ හින්දා පාඩුවකුත් නැහැ. ඉතින් ඒක වඩලා තියෙන එක මේ නේද? දැන් නැති වුණා. ඒ අද්දකීම් ටික අපිට යන්නේ නැහැ. සම්මා දිට්ඨියත් ඇති කරගෙන ආයෙ ඒක වඩා ගත්තොත් අතනින් එහාට යන්න පුළුවන්කම එයි. නේද? හරිද? ප්‍රශ්න තියෙනවද තව? එකෙක් එක්කෙනාට වෙනස් වෙනවා. කෙනෙකුට ස්කන්ධ වලින් බලන්න පුළුවන්, කෙනෙකුට ආයතන වලින් බලන්න පුළුවන්, කෙනෙකුට ධාතු විදිහට බලන්න පුළුවන්. ඒ තම තමන්ගේ ප්‍රඥාවට ඒ ගෝචර වෙන විදිහ එක එක්කෙනාට වෙනස්. හරි. ඒ තමන් කරගෙන යනකොට තමන්ට වැටහෙනවා මට මේකෙන් තමයි මට මේක හොඳට පැහැදිලි. මේ ආයතන වැඩ කරන විදිහෙන් මට හොඳට පැහැදිලි. මට මේවා අර රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ විදිහට වෙන් කරනකොට හොඳට වැටහෙනවා. තව කෙනෙකුට ධාතු පැත්තෙන් බලලා වැටහෙන්නත් පුළුවන්. එළියේ තියෙන ධාතු පටවියයි මේ ශරීරයේ තියෙන පටවියයි එකම පටවිය, එකම ස්වභාවය. කොහොමද වෙනසක් තියෙන්නේ? එළියේ ආපෝ කිව්වත් මෙහි ආපෝ කිව්වත් මේ එකම ධාතු ගති. එහෙම මෙනෙහි කරලත් පුළුවන්. අවබෝධ කරගන්න. ඉතින් හොඳම වැඩේ ඔය හැම එකම ටික ටික වඩන්න. ඒකට Tamanta මට මේකෙන් තමයි මේ වැඩියෙන් අවබෝධ වෙන්නේ කියලා තියෙන්නේ. නැහැ නැහැ ටිකක් කයින් ගියන්න. කොයිකෙන් බැලුවත් දකින්නේ එකමයි. මේ රූපයයි මේ රූප සමුදයයි මේ රූප අංගමයයි කියලා බැලුවා. පංච උපාදානස්කන්ධය බැලුවා. දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානනේ. මේ රූපයක් ගැන දැනගන්න අනිත් පිටික නේද ඔය ඉතුරු ටික. රූපේ නිසා එන වේදනා, රූපය ගැන එන රූප සංඥා, රූපය ගැන හිතන ටික රූප සංචේතන තමයි සංකාර කියන්නේ නේද? ඔය දැනගන්නේ විඤ්ඤාණය. රූපය පිළිසිඳ දකිනකොට මේ ටිකත් දකින්න නේද? හැබැයි ඔය දකින මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි එක එක මට්ටමේදී දැන් සෝවාන් මට්ටමේදී පංච උපාදානස්කන්ධයේ දැකීමට වඩා වෙනස් සකෘදාගාමී මට්ටම. ඒක බලන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය. හැබැයි අවබෝධයේ මට්ටම වෙනස්. පුතක් යන ලෙවල් එකේ නේද සෝවාන් මාර්ගයේ තියෙන එකයි සෝවාන් ඵලයේ තියෙන එකයි හැමෝම ඒවයි ඒ දැකීම් වල වෙනසක්. ඒතර අපි එකක් දැක්කා කියලා ආහරි නම් මේක දැකලා ඉවරයි කියලා එහෙම නවතින්නේ නැහැ. අපේ රහත් වෙනකම්ම ඒ එක එක මට්ටමට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නා අවබෝධ වල ඒ මට්ටම් තමයි මාර්ගඵල කියන්නේ. හරි. ඒ කුච්චර සංයෝජන කැඩෙනවද මේ බැලීම තුළ කියලා එකක් සිද්ධ වෙනවා. ඔව් නාම රූප කියන්නේ මොනවද? රූපයයි නාම කියන්නේ මොනවද? වේදනා සංඥා චේතන ඔය ටික තමයි නාම. දැන් නාම රූප කියන්නේ කර ටිකම තමයි ඒ බලනකොට. පංච උපාදාන ස්කන්ධය නේද? නාම රූප දැනගත්තේ මොකෙන්ද විඥාන? නාම රූප පංච උපාදාන ස්කන්ධය. ඔය ඒක කොයි පැත්තෙන් බැලුවත් ඔය ටිකම තමයි බලන්නේ. ඒකයි වාක්‍යයේ වචනවල සැපෙන්නේ එපා. වචනේ දැන් මේ කරන්නේ මොකද්ද කියන එක නෙමෙයි. ඒ වචන වලින් කියන එක නෙමෙයි. මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලන්න. ලෞකික දැක්මේ ඉඳලා ලෝකෝත්තර දර්ශනයටද එන්නේ. මම මොකක් බැලුවා. මේ බලන්නේ ලෝකෙට අයිති මට්ටමද ලෝකේ ඉක්මවා යන මට්ටමද? මේ එතන තමයි සම්මා දිට්ඨිය. ලෝකෙට අහු වෙනවද ලෝකේ ඉක්මවා යනවද? ඒ දර්ශනේ ආවට පස්සේ නාම රූප බැලුවත් එකයි ස්කන්ධ බැලුවත් එකයි නะ රූපය ඒක මොන භාවනාව කළත් එන්න ඕන අවබෝධයේ මොකක්ද කියලා මෙන්න මෙතෙන්ට යන්නයි මේක කරන්නේ කියන දැක්මක් තියෙනවා. වෙනත අපි ඇහැ පාවිච්චි කරනකොට අන්න එළියේ තියනවා කියලා අහුවෙන. ඒකට ඒ රූපෙට කෙලෙස් ඇති වෙනවා. ඔය තමන්ට අත්දකින්න පුළුවන්. එතකොට අර දර්ශනෙන් මේක කරගෙන යනකොට ඒ මට්ටමේ මිදීමක් තියෙනවා. ඒ රූපෙට අහු නොවන ගතියකට පත් වෙන්න ඕනේ. ඒ හිත වැඩෙනකොට ප්‍රඥාව වැඩෙන. ඒවා හේතු මේ කියයි කියලා වැඩක් නැහැ. කරන්න ඕනේ එක බලන්නකො තමන් අහු වෙලා ඉන්නේ මොන මට්ටමේද? මේ මට්ටමේ මිදෙන්නේ කොහොමද? නේද? ඔව් දැන් මන ආයතනේ යන දැන් ආයතන පහෙන් ගන්න ඒවා මන ආයතනෙන් අර කරන මුලාව ඉස්සෙල්ලා ටිකක් තේරුම් ගන්න. එහෙන් දැනගන්න දේ අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් මට්ටමට ගේන්නේ මන ආයතන. නේද? එහෙන් දකින්න දේ ඇත්ත නොදකින හින්දායි මන ආයතනෙන් ඔක දෙයක් කරගෙන හිතන්නේ. ඒ හින්දා තමයි ආයෙ අපිට ආයතන උපදින්න පුළුවන් වෙන්නේ. අර මනසෙන් වැරදියට ගත්තු එක, ඒ කියන්නේ එළියේ තියනවා කියලා බාර අරන් හිතනවා. මේ චිත්‍රයක් දැක්කා කියන මට්ටම තමයි ඇත්ත ඇති විපාක මට්ටම. ඒ දැක්කට ඉතින් ආයේ මේ රූපයක් දකිනකොට කෙලෙස් ඇති වෙනවා නම් ආයේ කරන්න ඕන ටික කරන්න ඕන. දකින්න ඕන මනසෙන් තමයි ඔක හදන්නේ. ඒ වුණාට අපේ පුරුදු කෙලෙස් බලවත්නේ. ඒක දැස්නේ වෙන්නත් කරහරි කරන්න. මේකත් දකින්න. ආයතනයේ අපි කරන මුලාවත් බලන්න ඕන. ඒ අතරේ අර රූපයකට අහු වෙලා තරහ යනවනම් ඒ වෙලාවට අර ලෝකෙයිති භාවනාවක් කරන්න. ඒ නීවරණේ යටපත් වෙනකොට මේ පැත්ත දෙන්න. ආයතනේ මෙහෙම නැහින්දා නේ අපිට. ප්‍රායෝගික. ඒක තමයි බැරි. ඒක තමයි වරුදු කරන්නේ. මේ භාවනා කියන එක සාමාන්‍ය ජීවිතේදී කරන්නේ. දැන් වෙන්නේ අර භාවනා කරන වෙලාවක් හදාගෙන ඒ වෙලාවෙම භාවනා කරන්නේ. කෙලෙස් මතුවෙන වෙලාවට පුළුවන් නම් ඕක මතක් කරගන්න. අනේ ඒ මට්ටමට තමයි එන්නේ. ඈ දැන් එහෙම දකින්නේ කියන්නේ දකින්නේ චිත්‍රයක් කිව්වොත් නැත්නම් වතුරේ තියෙන ඡායා මට්ටම. ඕක ඇත්ත තත්ත්වෙ නෑ. ආනහන්සේ තමයි කියුවේ. ඒක දිත්තේ දිත්ත මත්තන් මට්ටම. ඒක ආයේ එකට රූප පණවන්නෙත් නෑ. ඒක දැක්කගෙන කෙනෙක් පණවන්නෙත් නෑ. නේද? මේ මට්ටමට ආවොත් අර ලෝකෙට අහු වෙලා කරන ඒ කෙලස් මුලාවන් ඒව නැති වෙන ලෝක ජීවත් වෙන්න බැරි කමක් නැහැ. ඒක එක වෙනම තේරුම් ගන්න ඕනේ. දැන් අපේ මට්ටමින් අර රැවටිච්ච බල්ලෙක් එක්ක අපිට කතා බල්ලන්ට කතා කරන්න පුළුවන් නේද? උගේ මට්ටමට අපිට ක්‍රියා කරන්න පුළුවන්. දැන් පොඩි ළමයි එක්ක ඈ සෙල්ලම් කරනකොට ඒ මට්ටමින් සෙල්ලම් කරන්න පුළුවන්. ඒකෙන් කියන්නේ නැහැ අපි මේ මට්ටමට රැවටිලා නේද? අන්න එහෙම දෙයක්. ඒ වගේ දෙයක් නැතුව මේ ඉන්න බෑයි කියලා එකක් නෙවෙයි. දකින මට්ටම කියන්නේ දැන් චිත්‍රයක් පේන මට්ටම නම් මේ එතන සලායතන පිහිටලා නැහැ. ඒක පෙනීම විතරයි. ඒ කියන්නේ පෙනීම තියෙන්න පුළුවන් ඇහැ නැති. තව ටිකක් තේරෙන භාෂාවකින් කිව්වොත් පෙනීම තියෙන්න පුළුවන් එළිය රූප නැතුව. වතුරට ඉබෙන්න පුළුවන් එළිය බල්ලෙක් නැතුව. දකින්න පුළුවන්. මිරිඟුව දකින්න පුළුවන් වතුර නැතුව. දකින්න බැරි ගමන් නැහැ. තේරෙනවද? ඔව්. ඔව්. ඒකයි ලෝකෙට අහු වෙන්නේ නැතුව ඇහැ පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. ඔව්. ඒකට ඒකාපිට ඕන දැන් ආ දැන් ඉඳලා දිත්තේ දිත්තමත් පන් කියන්න නෙමෙයි. මේ මට්ටමට එන්න නම් මොකද්ද කරන්න ඕන? මාර්ගයේ පදව. දැන් කියන්න එපා මම නම් දැක්කා විතරයි. මේ මට්ටමට වැඩ කරන්න බෑ තාම. අපේ මනස දිනුනේ නෑ එක්ක. හරි. හැබැයි නුවණ තියෙන්න ඕන මේ මට්ටමට එන්න මෙන්න මේ දේ කරනකොට ටිකෙන් ටික එකට ලං වෙනවා කියලා නුවණක් එනවා. මේ විදිහට සරින් සරේ හරි මේක තේන්නේ. ඔය ඉතින් ඒක හදිස්සියලා රූප නැහැ කියලා කියන්න යන්න එපා. නැති රූපයක් බලනවා කියලා. එහෙම ගියොත් අහු වෙනවා අර උච්ඡේදවාදයට අහු වෙනවා. මේ තියෙන ඒවා නැහැ කියන්නේ. ඒ මට්ටමට අපේ මනස ඒ කියන්නේ කෙලස් කැඩෙන්නවා. කාමාවචර කාම භූමියෙන් මිදෙන මට්ටමට හිත වැඩෙනකොට තමයි රූපාවචර මට්ටම. ඒ කියන්නේ කාම භූමියේ කෙලස් නැති වෙනවා. ඔයක කෙලස් තවනවා කියනවට වඩා කෙලස් ඇති වෙන එක නැති කරනවා. කරපු කෙලස් තවනවා නෙවෙයි. හරි? මෙච්චර කල් සංසාරේ කරපු කර්ම අදාළ නැහැ මේ මොහොතේ මේක දකින්න පටන් ගත්තා. පරණ කෙලස් දැවීමක් නෙමෙයි මේ කරන්නේ. ඒක වචන කියනකොට ටිකක් තේරුම් ගන්න. අලුතෙන් කර්ම හදන එක නවත්තන්න. මේ මොහොතේ හරියට සිහිය නුවණ පිහිටියනම් මේ මොහොතේ ඉන්න කර්ම කරන එක නවත්තන්න පුළුවන්. බැරි නෑ. මේ මොහොතේ රැවටෙන්නේ නැතුව හිටියොත් එච්චරනේ. ඒකයි සිහිය නුවණ ඒක පිහිටන්න ලියන. සතිපට්ඨාන. කාම භූමියෙන් මිදුණොත් ඒ මිදීමේ දෙවිධයක් තියෙනවා. එකක් තාවකාලිකව කාම භූමියටපත් කරන්න පුළුවන්. දැන් ධානය වැඩලා රූපාවචර අරූපාවචර මට්ටමට ධානය වඩා ගන්න පුළුවන්. ධානයත් විදර්ශනාවෙන් පුළුවන් කාම භූමියට අහු නොවන මට්ටමකට එන්න. එතකොට අනාගාමී කරා. ඒ කියන්නේ අනාගාමී මට්ටමට එනවා. ඒකට රූප වලින් එහෙමම මිදෙන. මන අවබෝධය. ඒත් අහු වෙන්න පුළුවන්. මොකද දැන් අපිට ඕන නිවන් දකින්නමයි රහත් වෙන්නමයි අපිට වැඩක් නැහැ ඒ රූප ලෝකේ අරූප ලෝකේ කිව්වට. අපි වචනෙන් කිව්වට අපේ මනස වැඩෙන්න ඕනනේ. කෙලස් දුරු වෙන්න ඕනනේ. දැන් කිව්වොත් ඔයගොල්ලෝ කියන්නේ මම නම් කැමති නැහැ ආයේ උපදින්න කියලා. ඔහොම කිව්වා කියලා ආයේ උපදින්න නැතුව ඉන්න ඕනද? මට නම් ආයේ උපදින්න ඕනේ නැහැ කියලා මේ කියන්නේ. මේ කිව්වට අපි ඒකට අවශ්‍ය ටික කරලා නැහැ. කලොත් එහෙම වෙනවා. කලොත් වෙන්නේ මාර්ගඵල ලැබෙන. සෝවාන් ඵලයේදී තියෙනවා. සෝවාන් ඵලයේ සෝවාන් කෙනාට ආයි කාම ලෝකවල උපදින්න පුළුවන්. මනුෂ්‍ය ලෝකවල පුළුවන්, දිව්‍ය ලෝකවල උපදින්න පුළුවන්. දුගතියෙන් මිදෙනවා කියන එක විතරයි සෝවාන් වෙනවා කියන්නේ. සකෘදාගාමී වුණත් එක සැරයක් එන්න පුළුවන් කාම ලෝක වලට. ඒක නැත්නම් අනාගාමී වුණත් කාම ලෝක වලට ආයේ එන්නේ. නෑ ආගාම. ආයේ එන්නේ. සම්පූර්ණයෙන්ම එන්නේ. එතකොට කියන්නේ අනාගාමී වුණහම ආයේ යන්නේ අර කොහෙද සුද්ධාවාසය. පුළුවන්. සෝවාන් කෙනාටත් බක්මලෝක අරූපාවචර වුණත් යන්න පුළුවන්. හරි මෙහෙ ඉන්නත් පුළුවන්. දැන් අනාගාමී මට්ටමට ගියාට පස්සේ ආයේ කාම ලෝක වලට එන්නේ නැහැ. මොකද එන්න කරුණු යෙදෙන්නේ නැහැ. ඒ වගේ විදිලා නෙමෙයි. ඒ එහෙම දෙයක් නැතුව මේ සෝවන් කෙනාට නෙමෙයි සෝවන් නොවුන කෙනාටත් පුළුවන් ඉතින් බ්‍රහ්ම ලෝකෙට. නේද? ධ්‍යාන වඩාගත්තා. ධ්‍යාන වඩාගත්තා. ඔව්. ඒ බ්‍රහ්ම ලෝකෙත් යන්න පුළුවන්, අතර අපායෙත් යන්න පුළුවන්. ආ 31 තලේම රවුම් ගහන්න පුළුවන්. ওই සංසාරේ යනවා කියන්නේ ඕකනේ. ඈ? චක්කු ප්‍රසාදේ මත රූපාපාතනය වෙලා තියෙනවා. ඔව්. හැබැයි ඔව් ඔය කතාව එන්නේ තාම චක්කු ප්‍රසාදේ තියෙනවා රූප තියෙනවා කියන මට්ටමේ ඉන්නකොට. ඒව තියෙනවා කියලා දැනගත්තේ මොන විඥාණයෙන්ද කියලා හොයලා බලන්න. මොන හරි දැනගත්තා නම් විඥාණයකින් දැනගන්න ඕනේ. නේද? ඇහැ තියෙනවා කියලා දැනගන්නත් කොහෙන් හරි ගෙවිලා තියෙනා නේ මේක. උපදලා නෙමෙයි, උපදන්න කලින් මේ දැනුමක් නේ වැඩි. තියෙනවා කියලා දැනගෙන ප්‍රභාදේ තියෙනවා කියලා දැනගෙන තියෙනවා. ඒකයි මං කියේ ඔය මට්ටමේදී ඕක හරි. හැබැයි ඕක ඇත්ත ඇති හැටිම නෙවෙයි. ඇත්ත ඇති හැටි කිව්වොත් ඒක ඒක විඥාණයෙන්ම තමයි ඇහැ රූපේ තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ. ඔය විඥානේ පහළ වෙන්න කලින් ඕව මොකවත් දන්නේ නැහැ. විඥාන් නැතුව කොහොමද දන්නේ? මොකක්ද? දැනගත්තේ මොන විඥානයද? කරේ දැනගත්තා නම් විඥානේ කියන්නේ දැනගෙන ඉන්නේ. ඒක ඕක දැනුමක්. හරි? ඕක දැනුමක් කියන එක තේරුම් ගන්න. දැනට එතෙන්ට යන්නේ එපා. ඊට කලින් මං කියේ අර දැන් අපි රූපය මේ තිහිටන් නෑ කිව්වට අපි රූපයේ ඉන්න මට්ටමේ කාම ලෝකෙනේ ඉන්නේ. එතකොට මේ මට්ටමෙන් අපිට කතා කරන්න පුළුවන්. ඕක එහෙම නොවුනොත් මේක හිතෙන් හරි හරි අපි දැන් රූප වලින් මිදුණා කියලා මෙහෙන් නිවන් දැකලා මෙහෙ තරහ යනවා රූපෙත් නේ. එතකොට අර හිතෙන් අර concept සදා ගන්නවා මිස ප්‍රායෝගිකව ඒක වෙලා නෑ. භාවනා කියන්නේ ඉතින් මේ නිකන් ඉන්න ගමන් ඕක ඇප්ලයි කරන්න සාමාන්‍ය ජීවිතේ. එනම වාඩි වෙලා භාවනා කරලා නෙවෙයි. නේ නේ. එනේ නා අරමුණට ඕක දාන්න පුළුවන් නේද? භාවනා කරනකොට විතරක් නිවන් දැකලා අනිත් වෙලාවේ ලෝකේ ඉඳලා හරියන්නේ නැහැ. එහෙම දෙයක් නෙවෙයි මේක. අපි අර භාවනා පන්තියේදී අපි හොඳට ඇහැගෙන බලන රැවටෙන්නේ එළියට ගිහම හොඳට රැවටි රැවටි සමාධියෝ නෙවෙයි. එහෙම දෙයක් නෙවෙයි. සමාධිය ඕන කිව්වට ඔය විදර්ශනාවෙන් සමාධිය එනවා. දැන් රූපවලට රැවටෙන කන්නේ සමාධිය නැත්ේ ඕව පස්සේ එළවන්නේ. ඇලෙන්නේ හරි ගැටෙන්නේ පේනවාද? රූපවලට අහු නොවන මට්ටමකට එනකොට ආයේ අමුතුවෙන් සමාධිය වඩන්න දෙයක් නැහැ. ඒකයි නම් කියේ ඔක නිකන් තාර්කිකව දැනගත්තට රමට්ටමට අපේ මනස වැඩිලා නැහැ. හරිද? ඒක දැන් දකින්න දකින්න වෙලාවට මතක් කරන්න හරි පුළුවන් නම් ওই චිත්‍රය. අන්න එතකොට ටික ටික රූප වලින් මිදෙන. ඔව් සතිය පිහිටන්න ඕන සිහිය නුවණ. සති සම්පඤ්ඤා. ඒක සමාධිය නිතරම තියනට වඩා සතිය පිහිටීම තුලින් දැන් නීවරණ යටපත් වෙනවනේ. ඒ අරමුණක් අරමුණක් ගන්න බැලීම තුලින්. එතකොට අරමුණ වෙනස් වුණාට සමාධියකුත් තියෙනවා සතියයි. සති සම්පජාන්නේ තුලින්. ඒකයි මේ සතිපට්ඨානය කියන එක වෙලාවක් දාලා නැහැ. හැම තිස්සෙම කරන්න ඕනේ. ආයන් පස්සනාව නේද උදේ නැගිට්ටේ ඉඳන් වෙලාව ඉඳන් රෑ නිින්දට යනකම් සතියෙන් ඉන්න කියන එක කරන්නනේ කියලා
තියෙනවා. සතර ඒරේ යවන්නේ.
ඔව්. මේ සති සතිය පිහිටීමමයි. ඒක පටන් ගන්න පුළුවන් ওই රූප ගැන බලන එකෙන්. මේක තමයි කායන පස්සනාව. හරි. හොඳයි එහෙනම් අපි අවසන් කරන්න. දැන් ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල භාවනාවල යෙදුණා, ධර්ම සාකච්ඡාවල යෙදුණා, සීල සමාධි ප්‍රඥා වැඩෙන මහා නිසංස කුසල සම්භාරය රැස් කරගත්තා. ඉන් ගොඩාක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඉන් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න, පින් කැමැති දෙවියන් වහන්සේට අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙත්තා, දිවේ සුදුව නිදින් කරගනිත්තා, උතුම් ධර්මා අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වායන් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කතල උපත්‍රයක් දෙද දුකක් සොර සතුරු උපත්‍රයක් ආදී කිසියම් උපත්‍රයක් වෙන්න තියෙනම ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු මන්තරන්ති. යම්කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනට ඉදිරිලා ඉන්නා නම් පින් බලාපොරොත්තු මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හිතන උත්පත්තියක් ලැබුණොත් ධර්ම අවබෝධය ලබා ගන්න හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතාන්ත ඥාතේ ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතාන්ත ඥාතේ ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතාන්ත ඥාතේ මේ රස කරගත්තු පින් වල බලයෙන් අපට වන් ප්‍රාර්ථනා කරන පින් රස කරගත්තු වෙලාවල කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනා වෙනවන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කමියා නිබ්බානපත් තියා. ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ මාගේ බාල සමාගමය දෙන ධර්ම මාර්ගයේ තෙන්නලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සපන් සමාගමෝ හෝතු. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොස්තු යාමිබ්බානපත්තිය. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොස්තු යාමිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාවං බාන කත්තියා. මේ අවිද්‍යාව නිසා කරන සංඛාර සේරම අපි දුකටපත් කරන ඒවා අනිත්‍යයි. ඒ වගේම මේ සියලු ධර්මතා සබ්බේ ධම්මා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. හිතට අරමුණ වෙන ඒවයි කිසිම දෙයක ආත්ම ස්වභාවයක් නැහැ. ඒකව ඇත්ත කීපිට ප්‍රඥාවක තේින්නේ යදා පඤ්ඤාය පස්සති. එතකොට අර මුලාව හිත ඇති කරගත්ත ඒවා කලකිරීම අතාරින අතනදී තීදුක්ති. ඔක තමයි නිවන්ට මාර්ගය සම්බෝධ සිද්ධිය. සබ්බේ සංඛාරා නිචාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු. සාදු සාදු සාදු.